හද පුතුව පුතා මල දුකට අඬපු කඳුළු එකතු කළා නම් සතර මහසාර මේ ජලයට වැඩි ගැලපෙනවා. සහෝදරය සහෝදරී ඥාති හිතයිසිනුත් එමයි. ඒ වගේ මේ දීර්ඝ සංසාර ගමනේදී අපි ලබුක් මනුස්සාත්ම භාවයන් දේවාත්ම භාවයන් බ්‍රහ්මාත්ම භාවයන් වලට වඩා ඉතාමත් වැඩි සතර අපාය ලෝකපත්ති. එහෙදී තිරිසන් ආත්මවල අපි ඉපදුණු වෙලාවේදී මස් පිණිස මරණ කොට ගෙල සිඳින කොට ගලාගෙන ගිය රුධිරය එකතු කළා නම් ඒත් මේ සතර මහා සාගරේ ජලයට වැඩි කියලා පෙන්වුවා. ඒ විතර නෙමෙයි පින්වතුනි, අද අපිට නොපෙන්වාට නොතේරුණාට අතීත ආත්ම භවම ඕන තරම් තියෙන්න ඇති. ඇස් දෙකම අන්ධ වෙලා ගල් මුල් වල පය හැපිහැපි වැටිලා කිසි කෙනෙකුගේ පිළිටක් පිළිසරණක් නැතුව ජීවිත අවතන් මිච්චවාල ඕන තරම් තියෙන්න ඇති. ඒ වගේම හෝලි කුෂ්ට දද හැදිලා මුළු ලෝකෙම පිළිකුල් කරන ආත්ම භවයන් ඇතුළු ඉපදුණු වාරවල වුණ තරම් තියෙන්න ඇති. අතපය හතරම නැති පිළික් වෙලා කිසි කෙනෙකුට පිළිටක් පිළිසරණක් නැතුව ජීවිතය අවසන් වාරවල වුණ තරම් තියෙන්න ඇති. ගස්ගල් පරවත වලින් වැටලා හිස පොඩු ළඟක් ජීවිත වුණ තරම් තියෙන්න ඇති. ඒත් වගේ මෙහෙලන සාදුට පේන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ සසර ස්වභාවය පෙන්නලා සුගතු මග්යමාවයන් වහන්සේ නැවත මෙහෙම වචනයක් ප්‍රකාශ කරනවා, දේශනා කරනවා. මහණෙනි, පටිච්ච සමුප්පාද ධර්මයේ දන්නා වූ සුතවත් ආර්ය ශ්‍රාවකයන් මේ ලෝකයේ මගේ වචන විශ්වාස කරන්නේ කියලා. අඳුරු කඳුළු මුහුදු ජලයට වඩා වැඩි කිව්වහම සසර නිබඳු කූරු කටුකු තියුණු දුක් වේදනා විඳලා තියෙනවා කියලා කිව්වට අපිට මුලින් නිසා අපි පිළිගන්නේ නැහැ. අපිට හිතෙන්නේ මේ ටිකක් බර කරලා පෙන්නන්න හදනවා, බය කරලා පෙන්නන්න හදනවා කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ කෙනෙක් යහපතට ගන්නටවත් පුළුවන් කියන කෙනෙක් නෙමෙයි. පින්වතුනි, අපි හැම කෙනෙක්ම සසර නිබඳු දුක් විඳලා තියෙන හින්දා සසර නිබඳු දුක් පවතින නිසායි බුදුරජාණන් වහන්සේලා ලෝකෙ පහළ වෙන්නේ. පින්වතුනි, ඉස්සෙල්ලා හැමෝටම දුරකථන විසන්ධි කරගන්න එක මටත් අපහසුව, අනිත් අයටත් බාධාව. මෙතන විතරක් නෙමෙයි, ඕනම තැනකට යද්දි ඔයගොල්ලෝ දුරකථන වගේ තියෙනවා නම් ඒක පුද විසන්ධි කරලා අනිත් අයට බාධාව වුණ පරිසරය හදන්න. ඒකම පිනා. ඉතින් මෙබඳු සසර අපි හැම කෙනෙක්ම දුක් විඳලා තියෙනවා. ඒ දුක් සහගත සසර තමයි අපිට කියලා නැහැ. තුන්වෙනි අතීතය ගැන, අතීතයේ වුණ දුක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළා. නමුත් පින්වතුන්ට ඒක නොපෙනෙන්නේ නම් ඒක පැත්තකින් දවන්න. අනාගතයේ තමන් කරා පැමිණෙන, එළඹෙන, විදිට වෙන දුක් පවතින ඔහු ඒක තමන්ට නොපෙනෙන්නේ නම් විශ්වාස කළ නොහැකි නම් පැත්තකින් තබන්න. මේ ගත වෙන ජීවිතයට හිත යොමු කරන්න. උපන්න දවසේ ඉඳලා අද මේ වෙනකම් කායික මානසික මොන තරම් දුක දුන්නසක් තමයි විඳින්නට ඇද්ද කියලා ජීවිතයේ ජීවත් කරන්න මොනතරම් ධෛර්යයක් යොදනවද කියලා කැපකිරීමක් කරනවද කියලා පොඩ්ඩක් මෙහෙ කරලා බලන්න. ඊට පස්සේ තව කෙනෙකුට හිතන්න මේ ජීවිතේ මොන විදිහකට හරි දුක් විඳගෙන වෙහෙස දරාගෙන උදේම නැගිටලා හවස වෙනකන් රස්සාව වල් කළා අවුව වැස්ස පින්න මෙසමොත අවසලන් මුතක හම්බ කරලා දිවල් දුරල් හදාගෙන මේ අපි හොයන්නේ මොකද්ද මේ අපි කරන්නේ මොකද්ද කියලා විමසන්න. එහෙම සැබෑවෙන්න විමසීමක් කළොත් පින්වත්නි ඔබට යමක් තේරේ. මේ මුළු ජීවිතේටම ජීවිතේම කැප කළා, මුළු ජීවිතේම වියදම් කළා. අප හොයන්නේ එක දෙයක් බව මොකක්ද? නිදුක් බව කියලා තේරේ. දුක ජීවිතෙන් අයින් කරන්න, සැප සතුට දෙක ළඟා කරගන්නටයි මේ ඔක්කොම කරන්නේ. ඒකයි මගේ බුදුරජාණන් වහන්සේ මීට අවුරුදු 2500කට ඉස්සෙල්ලා මේ කාරණාව පැහැදිලි කළා. සබ්බ ධම්මං භික්ඛවේ වේදනා සංසරණං. මේ ලෝකයේ තුල තියෙන සියලුම ධර්මතා වේදනාව අනුව ගිහිල්ලා වේදනාව සරණ ගිය ධර්මතා තියෙන්නේ. හැම කෙනෙක්ම කරන්නේ වේදනාව කියන මෙන්න මේ ධර්මතාවය නිසා. දුක් වේදනාව තමන්ගෙන් බැහැර කරන්නට, සැප වේදනාව තමන් තුළ උපදවා ගන්නට. මුළු ජීවිතේම අපි හැම කෙනෙක්ම වියදම් කළා කටයුතු කරන්නේ දුක අයින් කළා සැප ළඟා කරගන්නට. නමුත් අවාසනාව කියන්නේ මුළු ලෝකයකටම අවසාන මොහොත වෙනකොටම ලැබෙන්නේ ඒ ටිකමයි. දුක ජීවිතයෙන් අයින් කරගන්න විහිසෙන ලෝකයා තමන් අයින් කරගන්න හදන දුක පිළිබඳ දැනුමක් නැහැ. ඒ දුක ඇති වෙන සැබෑ හේතුව හඳුනන්නේ නැහැ. සැප ළඟා කරගන්න උත්සාහවත් වෙන ලෝකයා තමන් බලාපොරොත්තු වෙන නිදුක් බව වූ දුක නැතිකම වූ ඒ සැප හඳුනන්නේ නැහැ. සැප ලැබෙන නියම මාවත දන්නේ නැහැ. දුක ඇති වෙන හැටි තතුසේ නොදන්න, සැප ලැබෙන හැටි තතුසේ නොදන්න ලෝකයා දුක නැති කරන්න මොන හරි දෙයක් කරනවා, සැප ලබන්න මොන හරි දෙයක් කරනවා. මොන හරි දෙයක් කළා දුක නිවෙනවා නම්, මොන හරි දෙයක් කළා සැප ලැබෙනවා නම් ලෝක තුල බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ නැහැ. ලෝක තුල මොනම දෙයක්වත් කළා දුක නිවෙන නිසා, මොනම දෙයක්වත් කළා සැප නොලැබෙන නිසා බුදුරජාණන් වහන්සේට පහළ වෙන්නේ නැහැ. මතක් කරනවා එක දෙයක්. ගතානුගතික දිවෙන සමාජ රටාවට අනුව දුවන්නේ නැතුව විවේක බුද්ධියෙන් නතර වෙලා ජීවිතයේ පැත්තට හැරිලා බලන්න කියලා. ඕගොල්ලෝ ආපහු ජීවිතය දිහා හැරිලා බලන්න, ඕගොල්ලෝ වගේම අපි වගේම මේ ලෝකයේ ඉපදිලා මේ විදිහටම දුවා දරුවෝ හදලා, ගෙවල් දොරවල් හදලා, ඉදකඩන් අරකන ජීවත් වෙච්ච මිනිස්සු හිටියේ. එයින් අවුරුදු 100කින් එහා ඉන්න කෙනෙක් තමන් දන්න සත්කේ වටපිටාවේ හොයාගන්න පහසුද කියලා බලන්න. එදා අවුරුදු 100කින් එහා හිටපු අය අද මේ ඉන්න ඔබත් මාත් වගේ මේ ලෝකයේ ඇත්තම වෙලා, මේ දේවල් ඇත්තම වෙලා, ඒවා මගේම වෙලා, ඒව තුළින් සැපසනසිල්ල හොයාගන්න බාහිර ලෝකයේම ගොඩනගමින් ගෝ ලෝකයේම තනමින් කටයුතු කළාය. නමුත් ජීවිතයේ සූපත් නොවීම ජීවිතය අවසන්වනා නම් අපි තව දුරට එපන්තු ලෝකය කළ දේම කරමුද එමනැත්තන් ඊට වඩා වැඩියමක් සොයමුද කියන කාරණාව තමන්ගේ විමසන්ට කියන එක මතක් කරනවා. බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වුණේ පින්වතුනි ඔබටත් මටත් තියෙන මේ ප්‍රශ්න ටිකට පිළිතුරු සපයන්නමයි. මේ දුකමයි ඔබට අපිට තියෙන මේ දුකමයි බුදුරජාණන් වහන්සේගේ පරේක්ෂණයට ඉලක්ක වුණේ. ඒ දුකට ප්‍රතිකර්ම කරන ක්‍රමයක්මයි හේව්වේ. එබඳු දුක පිළිබඳව ගැඹුරින් ගවේෂණය කළ, දුක පිළිබඳව මැනවින් අවබෝධ කළ, දුක ඇතිවෙන හේතුව මැනවින් අවබෝධ කළ ශාස්ත්‍රඥ වහන්සේ නම බුදුරජාණන් වහන්සේ. එබඳු බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකයෙක් වුණාට ඕගොල්ලෝ අහලා බලන්න ඕගොල්ලන්ගෙන් ඒ ශාස්ත්‍රඥ වහන්සේ අවබෝධ කළ, ගවේෂණය කළ ධර්මය මොනතරම් දුරට අපි අවබෝධ කරගෙන ගවේෂණය කළා ජීවිතයේ වැත්තට යොදාගෙන තියෙනවද කියලා. එහෙම විමසීමක් කළොත් තමන්ට ලැබෙන්නේ වචනින් ශාස්ත්‍රඥ වහන්සේ ඇසුරු කළා මිසක ඒ ක්‍රමවේදයක් ඇසුරු නොකළ හිස් අපේ ජීවිතය. එනිසා මම මෙතන ඉඳලා පෙන්වන්න හදන ධර්ම ටික ගොඩාක් ගැඹුරුයි. මම කියන්නේ සරලයි කියලා. ගැඹුරුණක් මම මේ ටික කියනවා මේ මගේ චරිත හැටි. ඔගලන්ට ලස්සන කතාවක් වගේ සමහර විට සුන්දර නැති වෙයි. නමුත් මේ ධර්මයේ තේරුම තමයි කවදා මාර්ග දවසක සසර දුක නිවෙන්නේ. පින්වතුනි, යම් දරුවෙකුට ගණනක් හදන්න බැරි නම් පුතේ ගණන් අමාරුයි. එහෙනම් පුතේ චිත්‍ර අඳින්න කියලා කිව්වෝ මේ ළමයා කවදාවත් ගණනක් හදන්නේ නැහැ. නමුත් ඒ දරුවට හොඳින් කියලා ආදරෙන් කියලා ගණන් හදන්න දුන්නා. ඒත් බැරි නම් සැරපරලා කිව්වෝ. ඒත් බැරි නම් ගහලා බැනලා හරි කිව්වෝ. මොන විදියට හරි නැවත 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 ඒ කාරණාව ඉදිරියට කවදාම හරි දවසක මේ දරුවා ගණන් හදන්න පුළුවන් වෙයි. ඕගලන්ට බන්න බෑ කැඹුරුයි කියලා සරල දෙයට කැමති ඕගලන්ට මට පුළුවන් ලස්සන කතාවක් කියලා යන්න. නමුත් ඕගලු කවදා සසර එතර කරගෙන මේ සද්ධර්මයට පුරු වෙන්නේ නැහැ. මේ යථාර්ථය අවබෝධ කරන ගැඹුරු අර්ථවලට පුරු වෙන්නේ නැහැ. ඒ නිසා ඕගොල්ලෝ පිළිගත්තත් නොගත්තත් මේ තියෙන අර්ථය මම ඒ විදිහට මතක් කරනවා. කාලයක් යනකොට සමහරට මේ වචනවල බරාලු වෙයි. කාලයක් මේ වගේ කරුණු එක්ක යෙදුනහම මේ ධර්මය අවබෝධ වෙන්න ඉස්සරහට පුළුවන් වෙයි. මුලින්ම මතක් කළේ මං පෙන්වන්න හදන දේශනා සරලයි. කෙල්ලගෙන වැනෙන සිතකට මේක මොකොමද ග්‍රහණය කරන්න බෑ. ඔගලන්ට දුක හොඳයි නම් දුක මනාපයි නම් මොන දුකද? එකම දරුවා තමන්ගේ ඇස් ඉදිරිපිට වාහනයකට හැප්පිලා චක්ක වෙලා මැරුණා මැරිලා දුක් වෙනව බලන්න කැමතිද? මේ සතරේ යුතුය ලැබෙනවා. මේ බණ ගුමනාවේ වහන්න අවශ්‍ය නැහැ. ඉතින් ඒ දුක එපා නම්, ඒ දුක අප්‍රියයි නම්, ඒ දුකෙ මිදෙන්න අවශ්‍ය නම් චෛත්‍යක වීර්යයක් ඇති කරගත යුතුයි. මේ ස්වාමීන් වහන්සේ කියන්නේ මොකක්ද? මම නොසෙල් වෙන මනසකින් මේ වචනේ ඒ ඔස්සේ ගිල්ලම මේක කොහොම හරි තේරුම් කරගන්න බලමු මේ අහම්තුරු මෙච්චර කියලා මොකක්ද කියන්න හදන්නේ කියලා කියන අදහස මේක ශ්‍රවණය කරන්න කියලා මතක් කරනවා. මට ඕනේ තවම හරි වචනයක් කියන්නේ, තවත් එක ධර්ම දේශනාවක් නෙවෙයි, තවත් එක සම්ප්‍රදායක් නෙවෙයි. ඕගලන්ගේ ජීවිතය සැබෑවටම දුක ගෙවෙන යම ඕගලන්ට පෙන්වන්න මට ඕනකම තියෙනවා. ඒ හින්දා මේ කාරණාව හොඳට අහලා තේරුම් ගත්තොත් ඔබලා මනුස්ස ජීවිතය ඔබට හිස් වෙන්නේ නැති වෙයි. පින්වතුනි, ඒ බුදුරජාණන් වහන්සේට ඔබටත් මතක් කරන්න පුළුවන් ඉහළම ගෞරවයත් ඒකයි. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය අවබෝධ කර ගැනීම. හොඳයි, අපි බලමු ඉහි බුදුරජාණන් වහන්සේ දේශනා කළ දුක පිළිබඳ වූ ගැඹුරු අධ්‍යයනය මොකක්ද. දුක පිළිබඳ තථාගතයන් වහන්සේ කළ පරිශ්‍රණය මොකක්ද? තථාගතයන් වහන්සේට කොහොමද දුක හම්බුනේ? දුක දැක්කේ අවබෝධ කළේ, දුකේ ඇතිවීම දැක්කේ හම්බුනේ අවබෝධ කළේ කොහොමද කියන කාරණාව බලමු. එතකොට අපිටත් ඒ කාරණාව තේරුම් කරගන්න පුළුවන්. මම මුලින් මාතෘකා කළේ බුදුරජාණන් වහන්සේලාට මාර්ගයනික වෙච්ච සාමුක්කංසන දේශනා කියලා දේශනාවක් තියෙනවා. තමන් වහන්සේලා උසස් කොට සලකන්නා වූ ඒ දේශනාවට තමයි චතුරාර්ය සත්‍ය දේශනාව කියලා කියන්නේ. ඒ කාරණාව පැහැදිලි කරන්න තමයි බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණේ. ඒකයි මම මාතෘකා කළේ. දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධගාමී පටිපදාය ඥානං. කෙනෙක් දුක ගැන නුවණක් තියෙනම්, දුක ඇතිවෙන හේතුව ගැන නුවණක් තියෙනම්, දුක නැති තැන නුවණක් තියෙනම්, නැති කරන මඟ ගැන නුවණක් තියෙනම්, මෙන්න මේ ධර්මතා හතර පිළිබඳ අවබෝධයක් තියෙනම්, මෙන්න මේකටයි නිවැරදි දැක්ම කියලා කියන්නේ. දුක නැති කරන ප්‍රතිපදාව ඉපදුනා වෙන්නේ. එයා දන්නවා දුක කියලා ගන්න. එයා යතින්නේ නැහැ අනිත් අයගෙන් දුකින් මුදවල දෙන්න. එයා ඇකිල්ල දික් කරන්නේ ඔබ නිසායි මම මට දුක ආවේ කියලා. එයා චෝදනා කරන්නේ ලෝකෙට මාව දුකට පත් කළේ ඔබලයි කියලා. එයා පරප්‍රත්‍ය රහිතයි, අනිත් අයගේ පිහිට උපකාරයෙන් යකින කෙනෙක් නෙවෙයි වෙනවා. තමන් සන්තකවම ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් වෙනවා. ඒ දැක්මෙච්චර පිටුයි. බලමු එක අපි කොහොමද කියලා. ඒ කාරණාව පැහැදිලි කරන්න ඉස්සර වෙන මම ඔයගලට පොඩි උපමාවක් කියනවා. උපමාව ඇතුලේ චතුරාර්ය සත්‍ය, ඒ කියන්නේ ධර්මතාවයක් වෙනවා. ඉස්සෙල්ලා මේ උපමාව හොඳට බලන්න. මේ උපමාවට හොඳ නුවණින් හිත තබන්න. මම එක්ක මේ පරේෂණය කළොත් ඔගලන්ට පාඩුවක් වෙන්නේ. මම හැමදාම මතක් කරන එක දෙයක් කියනවා. මොකද මම කියන්නේ ලෝකෙට හිතන් උගන්නනවා. මේ ඔගලන්ට හිතන් උගන්නන එක මම කරන්නේ. අපි පොඩි පරේෂණයක් කරමු. අපේ ගෙදර තියෙනවා විශාල ටීවී එකක්. උපමාවක් නේ. මේ ටීවී කියනවා චිත්‍රපටයක්. මේ චිත්‍රපටිය අපි බලනවා දැන්. මේ චිත්‍රපටිය බලමින් ඉන්නකොට අනේ ඒ චිත්‍රපටිය ඇතුලේ කතාව තියෙන්නේ පොඩි ළමයෙක්ගේ කතාවක්. හරි, මොකක් කරකිනවා අපි? අනේ මේ ළමයා කෙනෙක්ව සැහැසු පුද්ගලයෙක් මරන. බලන්න ඒ මරණ ළමයා කෙරේ ඕගලන්ට දුකේ නැද්ද කියලා. ඊට පස්සේ ඒ චිත්‍රපටය ඇතුලේ විද්‍යමානයි අතපය හතරම, අතපය වළංගු නැති වයසක අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ෆුල් කට්ටක් අරගෙන හිඟා කරනවා. හිඟා කකා ඇවිදිනේ මිනිස්සුම තල්ලු කරනවා. ඕගලන්ට දුකේ නැද්ද කියලා බලන්න. අහිංසක දරුවෙක්ව එක මානසික සැහැසිකම ගියකින් කඩුවකින් කොටලා මරනවා. ඔයගලන්ට තරහ වෙන්නේ නැද්ද කියලා බලන්න මේ පුද්ගලයා කෙරෙහි. දැන් මේ අපි බලන චිත්‍රපටය ඇතුලේ තියෙන. හොඳට මේ කතාවත් එක්ක එන්න. දැන් හොඳට බලන්න මේ චිත්‍රපටයේ ඇතුලේ චිත්‍රපටිය ඇතුලේ ඉන්න මිනිස්සු මැරෙනකොට ඕගොල්ලන්ට දුක එනවා. ඒ වයසක අය ගැන දුක එනවා. ඒ චිත්‍රපටි කතාව ඇතුලේ ඉන්න මිනිස්සු ළඩ වෙනකොට ඕගොල්ලන්ට දුක එනවා. ඒ මිනිස්සුගේ බඩු මුට්ටු විනාශ වෙනකොට ගිනි ගන්නකොට අපරාධ කියලා ඕගොල්ලන්ට හිතෙනවා. එතකොට දැන් ඒ චිත්‍රපටියේ ඉන්න මිනිස්සු ළඩ වෙන මහලු වෙන මැරෙන ගාන ඕගොල්ලන්ට දුක ඇවිල්ලා. එතකොට ඕගොල්ලන්ට දැන් දුකයි. මිනිස්සු ළඩ වෙච්ච මහලු වෙච්ච මැරිච්ච දුක ඕගොල්ලන්ට තියෙනවා. දුකට හේතුව මොකක්ද? දුකට හේතුව මොකක්ද? මිනිස්සු ළඩ වෙච්ච එක, මිනිස්සු මැරිච්ච එක, මිනිස්සු මහලු වෙච්ච එක, ඒගොල්ලෝ දකින දුකට හේතුව. ඔගලන්ට දුක නොයෙන්න නම් මොකද වෙන්නේ? අර චිත්‍රපටිය ඇතුලේ වුණත් මිනිස්සු ළඩ නොවුණා නම්, මිනිස්සු නොමරණ නම්, මහලු අය හම්බ නොවුණා නම්, ඔය වගේ රූප හම්බ නොවුණා නම් ඔගලන්ට දුක එන්නේ නැහැ. ඔන්නෝයේ චිත්‍රපටිය ඇතුලේ මිනිස්සු ඇත්ත වෙලා දුක් විඳින මානසික මට්ටමටයි පින්නතුනේ මේ උපමාවෙන් කියන්නේ ලෝකේ කියලා කියන්නේ. ඒ ලෝකේ ඒ චිත්‍රපටිය උපමාව වගේ උපමෙය කියලා කියන්නේ හොඳට බලන්න. ඕගලන්ට මේ ඇහෙන් බලලා මේ ඉන්න මිනිස්සු සත්වයෝ අතර ඇහෙන් බලන්න රූපවල ලෙඩ වෙන මිනිස්සු හම්බ වෙනවා, මහලු වෙන මිනිස්සු හම්බ වෙනවා, මැරෙන මිනිස්සු හම්බ වෙනවා. හම්බ වෙන ගාන ඕගලන්ට දුක එනවා. දරුවා මැරුණාම දුක එනවා. ඕගොල්ලෝ දරුවා කියලා හිතාගෙන ඉන්න රූපය ටීවී එකේ හරි ඒ හැඩේ කපනවා කොටනවා දැක්කොත් දරුවා මරන දුක ඕගොල්ලන්ට එනවාමයි. ඕගොල්ලෝ තමන් දරුවා කියලා හිතාගෙන ඉන්න, ස්වාමියා කියලා හිතාගෙන, බිරිඳ කියලා ඉන්න, අම්මා කියලා හිතාගෙන ඉන්න හැඩේ කියනවා. රූප සටහනක් ටීවී එක තිරේ දිස්සෙලා ඒක කපනවා කොටනවා කියලා දැක්කොත් පපුව ගැහෙන, පපුව රිදෙන දුක වේගයේ උපදින් නැති වෙයිද? උපදිනවා. හොඳට මම මේ කරන පරේක්ෂණය කරන්න. එතකොට ඒ ටීවී එක ඇතුලේ රූප කැඩිලා බිඳිලා විනාශ වුණාම දුක එනවා කියලා දකින මට්ටම තමයි මේ ඇහැට පෙනෙන රූප ඇතුලේ මේ රූප ඇත්ත වෙලා මේ රූප කැඩෙන පිටනකොට දුක එන. අපි කියමුකෝ තමන්ගේ දරුවා මැරුණොත් තමන්ට දුකයි, අම්මා තාත්තා මැරුණොත් තමන්ට දුකයි. දුකට හේතුව මොකක්ද? අම්මා මැරුණ එක, තාත්ත මැරුණ එක, දුව පුතා මැරුණ එකයි මගේ දුකට හේතුව. මට දුක නැති වෙන්නේ කොහොමද? අම්මා මැරෙන්නේ නැත්තම්, තාත්ත මැරෙන්නේ නැත්තම්, දරුවා මැරෙන්නේ නැත්තම් මගේ දුක, මට දුක එන්නේ නැහැ. ඉතින් මම මුළු ජීවිතේම යොදනවා දරුවාම මැරි තියාගන්න. මොකද මගේ දුකෙන් බේරෙන්න? ඔබ දරුවව රකින්නේ ඇයි? උතේ යන්න එපා, ඔතන වලක් තියෙනවා, ඔතන විස තියෙනවා, ඔතන ගින්දර තියෙනවා කිය කියා ඒ රූප ටික රකින්නේ ඇයි? දරුවා මැරුණොත් අම්මා මැරුණොත් තමන්ට දුකේ නිසා. ඔබ දුකට හේතුව දකින්න තුනක් නිසා. දරුවා මලහම, අම්මා මලහම, මලයකයි දුකට හේතුව කියලා. අම්මා ලෙඩ නොවුනොත්, තාත්තා ලෙඩ නොවුනොත්, දරුවා ලෙඩ නොවුනොත් නොමලු දුක නෑ. ඒ නිසා ඒ අය මැරෙන්නේ ලෙඩ වෙන්නේ නැතුව තියාගන්න ඔබ උත්සාහවත් වෙන්නේ ඔබ දන්න දුක් නැති කිරීමේ ප්‍රතිපදාව ඔබ නිසා. ඔන්නෝයේ මානසික මට්ටමට තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ දුක්ඛේ අඥානං දුක්ඛ සමුදයේ අඥානං දුක්ඛ නිරෝධේ අඥානං කියලා. ඔය මට්ටමට කිව්වේ එයා දුක දන්නේ නැහැ, දුක ඇති වෙන හේතුව දන්නේ නැහැ, දුක නැති වීම දන්නේ නැතිකම මඟ දන්නේ නැහැ. ඒ කියන්නේ අද අපේ පැවැත්ම නේද ඔය මං කිව්වේ. හරි, දැන් අපි මෙන්න මේ පරේෂණය කරමු. ටීවී එක දාලා ගෙදර ටීවී එක ඇතුලේ චිත්‍රපටියක් බලමින් අඬන පුද්ගලයෙක් ඉන්නේ. දැන් ඒක ලෝකේ ඇත්තම වෙනවා. එයාට චිත්‍රපටි කතාවක් නැහැ, ඒකේ ඇතුලේ ඉන්න මිනිස්සුය ඇත්තම වෙලා ඒ චිත්‍රපටිය ඇතුලේ ඉන්න මිනිස්සු ලෙඩ වීම, මහලු වීම නිසා දුක් විඳ විඳ කඳුළු පෙර පෙර චිත්‍රපටියක් බලනවා, ඒක ඇත්ත වෙනවා. ඒක තමයි ලෝකේ. එබඳු කෙනෙක් දිහා පැත්තක ඉඳන් බැලුවොත් අන්න ඒ බලන කෙනාට කොහොමද පේන්නේ? පැත්තක ඉඳන් බැලුවොත් එයාට පෙනෙයි ටීවී එකේ තිරය, ස්ක්‍රීන් එක වීදුරුව. රූපපතිත වෙන ස්ක්‍රීන් එක වීදුරුව වලින් ඇවිල්ලා තියෙනවා. වීදුරුවට ඇතුල් පැත්තේ වයර් කැලේ තියෙ, කන්ඩෙන්සර්, ට්‍රාන්සිස්ටර්, රෙසිස්ටර් ටික ඔයෝගේ කැලේ ටිකක් තියෙ. අහසෙන් ගලාගෙන තරංග ධාරාවකුත් තියෙ. ඔය ටික උදව් කරගෙන වීදුරුව මත දිස් වෙන්නේ සත්ත්ව පුද්ගල නොවන රූප සටහන් මාත්‍රයක් විතරයි. ඒක පිළිගන්නවනේ, පිළිගන්නවා. එබඳු රූපයක් ඇසිරි පිටට එනකොට ඒ රූපය කෙනෙක් පුද්ගලයෙක් කියන අදහස ඇති කරගෙන අදහස නිසා දුක් විඳින කෙනෙක් අපිට පේනවා. ඒක අයිති නෑ චිත්‍රපටිය බලන කෙනාට. චිත්‍රපටිය බලමින් අඬන කෙනාට මේ දුක්ඛේ ඥානං කතාව අයිති නෑ. දුක්ඛේ ඥානං කියන්නේ චිත්‍රපටිය ඇතුලේ දුක් විඳින්මින් ඉන්න කෙනා දිහා පැත්තක ඉඳන් බලන කෙනෙකුට පේන දෙයටයි දුක්ඛේ ඥානං කියන්නේ. දුක ඇතුලේ කෙනාට කවදාවත් දුක්ඛේ ඥානං එන්නේ නෑ. දැන් අරය චිත්‍රපටියේ ඇතුලේ ස්ක්‍රීන් එකේ ඇතුලේ මිනිස්සු පේන මට්ටම තමයි දුක කියලා කියන්නේ. ඒ මිනිස්සු ලෙඩ වෙන, මහල් වෙන, මැරෙන එක තමයි එයාගේ දුකට හේතුව. ඒ මිනිස්සු ලෙඩ නොවී, මහලු නොවී තිබුණොත් තමයි දුක නැති වෙන්නේ, එයාගේ දුක් නැතිවීමේ දර්ශනය. ඒ නිසා මිනිස්සු ටික ඒ අය ඒ රූප ටික හොඳට ජීවත් කරේම තමයි දුක නැති කරන ප්‍රතිපදාව එයාගේ දර්ශනය. ඕක තමයි මෝඩකම, අවිද්‍යාව ඇතුලේ ලෝකී තුල පැවැත්ම. එබඳු තැනක අපි නිකමල් කෙටියෙන් කිව්වොත් චිත්‍රපටියක් දිහා බලමින් ජරා මරණ දුක් විඳිමින් ඉන්න කෙනෙක් දිහා බැලුවාම එයාට කියන්න තියෙන්නේ එයා ජරා මරණ දුක හඳුනන්නේ නැහැ. දුක ඇති වෙච්ච හේතුව දන්නේ නැහැ. දුක නැති තැන දන්නේ නැහැ. නැති කරන ප්‍රතිපදාව දන්නේ නැහැ. එබඳු කෙනා දිහා වෙනම පැත්තක ඉඳලා පරිේෂණයක් කළොත් හම්බ වෙනවා එක කාරණාවක්. මොකක්ද? ටීවී එක මත දිස් වෙන තිරේ තිරේ දිස්වන රූපී ඇත්ත ඇති හැටිය නොදන්නාකම නිසා ඒ රූපයේ කෙනෙක්ගේ කියන අදහස ඇති කරගෙන ඒ අදහස නිසා කෙනෙක් ලෙඩ වුණා මහල වුණා මැරුණා කියලා දුක් විඳින මානසික මට්ටමක් වෙන්නේ. හොඳට බලන්න ටීවී එකේ තිරේ මත ලෙඩවීම හෝ මහලු බව හෝ මරණය හෝ අප්‍රිය පුද්ගලය හෝ ප්‍රිය පුද්ගලය හෝ විදියට තිරේ ඇතුලේ නෑ. රූප ටිකක් විතරමයිනේ. ඒ රූප ඇසිදිරිපිටට එන ගානේ රූපයක හිතෙන් නෙමෙයිද කතා කරලා තියෙන්නේ කියන එක බලන්න. මේ මහලු වෙලා නේද, මේ ලෙඩ වෙලා නේද, මේ ළමයව මෙහෙම මැරුවා නේද, අර මිනිහා නේද මැරුවේ කියලා දුක ඇති වෙන විදියට හිතලා හිතන දේ චිත්‍රවලට ගැට ගහලා දුක නිර්මාණය කරගත්තේ හැටි පෙනේ. එතකොට දුක්ඛේ ඥානං කියන්නේ එයාට තේරෙනවා චිත්‍රපටිය බලන මිනිහා දුකේ අඬන හේතුව හම්බ වෙනවා එයාට. ඒ හේතුවත් එක්ක දුක හම්බ වෙනවා එයාට. කොහොමද? සත්ත්ව පුද්ගල නොවන රූපයක් ඇස්තිදිරි පිටට එද්දී ඒ රූපය අරභය සත්ව පුද්ගල හැඟීමක් මනස තුළ උපදවාගෙන මනස තුළ උපන්න හැඟීම මේ ටීවිකේ රූපෙ මත තැබුවහම එයාගේ කෙලෙසි පතිත වෙච්ච ඒ රූපයයි එයාට දුක දෙනක් දෙන්නේ. එයාට තේරෙනවා මෙයාට දුක ආවේ ටීවිකේ රූප ටිකෙන්. දුක ආවේ ජරා මරණ දුකක් මෙයා විඳිනවා. දුකට හේතු ටික ආර්ය ශ්‍රාවකය දකින්නේ කොහොමද? ඒ රූප ඇත්ත කරගෙන තමන්ගේ මනස් තුළ ඇතිවෙච්ච පුද්ගල භාවයයි කියන එක දකින්නවා. දුක්ඛ සමුදය ඥාන දුක ඇතිවෙච්ච නුවණ යට තේරෙනවා. හැබැයි ඕක අයිති අර ටීවී එක ඇත්ත කරගෙන අඬන කෙනාට නෙමෙයි ඈ. ඒක දිහා පැත්තකින් බලන කෙනාට මේ දුක්ඛ ඥානං කියන්නේ. ඊට පස්සේ මේ ඉදිරියෙන් තියෙන රූපේ ඇත්ත දැකලා තමන්ගේ මනස තුළ ඒ රූප ඇත්ත කරන පුද්ගල භාවය ගෙවා ගත්තොත් නූපදවා ගත්තොත් ඒ පුද්ගල භාවයේ රූපපැත්තට තබලා රූප දිහා බලබල දුකාඩන එක නැති වෙනව නේද? අපිට හොඳට තේරෙනවා ওই ස්ක්‍රීන් එකේ තියෙන රූපයට ඔයා හොඳට හිත තිබ්බොත් ඒ රූපය ඇත්ත වෙන්නේ නැහැ නේ. ඇත්ත වෙලා දුක් විඳින්න වෙන්නේ නැහැ නේ. ටීවී එකේ ස්ක්‍රීන් එක මත පතිත වෙන රූපය අසහ්‍ය පුද්ගලෙක් කියලා බලන තා ඒ රූපය ඇත්ත වෙලා යන දුක වෙනවා කියලත් අපිට තේරෙනවා. දුක තේරෙනවා. දුකට හේතුව අසහ්‍ය පුද්ගලෙක් කියලා බලන හේතුවයි කියන එකත් තේරෙනවා. රූපේ පුද්ගලෙක් කියලා අසහ්‍ය පුද්ගලෙක් කියලා රූපෙ දිහා බැලුවේ නැත්තම් පුද්ගල භාවයෙන් එන දුක නැහැ කියලා තේරෙනවා. ඒ නිසා ටීවී එකේ තියෙන රූපේ හොඳට නුවණින් හිත තැබුවොත් ඒක ඇත්ත කරන පුද්ගල භාවය හිතේ ඉඳින්නේ නැහැ නේද කියන එකත් තේරෙනවා නේද? එතකොට ඔය කතාව දුක් විඳින පුද්ගලයාගේ ඒ දුක ගැන නුවණක් කෙනෙකුට තියෙනවා. ඒ දුක ඇතිවෙච්ච හැටි ගැන නුවණක් තියෙනවා. ඒ දුක නැති කරන හැටි නුවණක් තියෙනවා. නැති කරන මඟ ගැන නුවණක් තියෙනකොට එයා ඒ දුකට අයිති නැහැ. එයාට ඒ දුක ඇත්ත කරන්නේ ඒ උපමාව වගේ ටීවී එකේ ඇස් ඉදිරිපිටට ආපු රූපය පිළිගන්නව නේද ඕගොල්ලෝ? සත්වයේ පුද්ගලයේ ආත්මයක් නොවන අනාත්ම රූප බව ටීවී එක ඇතුලේ චිත්‍රපටයේ ඇතුලේ තිබුණේ රූප පුද්ගලයේ සත්වයේ නොවන හැඩසටහන් මාත්‍රයක් වර්ණසටහන් මාත්‍රයක් චිත්‍ර මාත්‍රයක් විතරයි කියන එක පිළිගන්නව නේද? ඒ විදිහටමයි කිසිදු දශමයක්වත් වෙනසක් නැහැ. ඔබගේ මේ ඇස් ඉදිරිපිට දෙන රූපයයි ටීවී එකේ ඔබට පෙනෙන රූපයයි සමානයි. ඒත් වර්ණ සටහනක් චිත්‍රයක් මේද වර්ණ සටහනක් චිත්‍රයක්. ටීවී එකේ වෙච්ච කතාවම මේ වෙලා තියෙන්නේ මේ රූපේ දකින්නකොටම මේ පුද්ගලිය මේ සත්වය මේ මගේ දරුවා මේ මගේ අම්මා තාත්තා කියන හැඟීම ඔබට එනවා. ඒ ඔබ තුල ඇති සත්ව පුද්ගල හැඟීමෙන් ඔබ මේ රූපෙ දිහා බලන්නේ. කීවියක ඇතුලේ ඔබට මිනිස්සු පෙනෙනවා වගේ දැන් ඔබට මේ රූපායතන ඇතුලේ මිනිස්සු හම්බ වෙනවා. ඒ ටීවී එක ඇතුලේ මිනිස්සු ලෙඩවීම මහලු වීම නිසා දුක වෙනවා වගේ ඔබට මේ නිසා දුක වෙනවා. අද ඔබ මේ දරුවා දිහා බලලා දුක් විඳිනකොට, දරුවා මරණ දුකට විලාප දෙනකොට, අම්මා මල දුකට විලාප දීලා අඬනකොට, තාත්තා මල දුකට විලාප දීලා අඬනකොට, අර ටීවී එකේ මිනිස්සු චිත්‍රපටියේ ඇත්ත වෙලා අඬමින් ඉන්නවා වගේ මේ දුක ඇත්තම ඇත්ත වෙලා අඬ අඬ ඉන්නකොට ඒ අපි දිහා පැත්තක ඉඳලා බලන බුදුහාමුදුරුවෝ දැක්කේ දුක්ඛේ ඥානං කියලා දැක්කේ කොහොමද? අන්නර කීවේ කේමිනියා අඬන විදියටමයි. කනගුණ ආහාරයෙන් හැදුණු කෙස්ලොම් නියද ධම්මස්නහර කොටස් ටිකක් මත පිහිටි අර ටීවී එකේ ස්ක්‍රීන් එකේ වගේ සත්ව පුද්ගල නොවන වර්ණ සටහනක් ඇස්ති ත්‍රිපිටට එද්දී ඒ රූපයේ කෙනෙක් පුද්ගලයේ මගේ දරුවා කියන අදහසක් ඇති කරගෙන ඒ අදහස රූප මතට තබලා දුක නිර්මාණය කරගෙන දුක් විඳින හැටි දැක්කා බුදුරජාණන් වහන්සේට දැක්කා. මගේ දුක ගැන බුදුරජාණන් වහන්සේට නුවණක් ආවා. ඔබට දුක්ඛේ ඥානං ඔබේ දුක ඇතුලේ හම්බ වෙන්නේ නැහැ. හොතට මතක තබා ගන්න බම කියන දේ. ටීවී එක බලන කෙනාට ටීවී එක බලන සිද්ධිය ඇතුලේ යාට දුක තේරෙන්නේ නැහැ. තේරෙනකොට එයා වෙනස්. මම ඇස් ඉදිරිපිටට ආපු රූපෙ දිහා බැලලා මගේ අම්මා මැරිලා නේද කියලා මම අඬ අඬ හිටියෝ. හරියට ටීවී එකේ දිස්වෙන රූපයක් දිහා බලලා අනේ අර ළමයා මැරුණා නේද කියලා දුක් වෙන කෙනෙක් වගේ මම දැන් අම්මා මැරුණා නේද කියලා ඇහෙන් මිනිහ දිහා බලාගෙන අඬන මම. මට දැන් ඒක ඇත්ත වෙලා ඇත්තටම අම්මා මැරිලා වගේ. ඒ හින්දා මම අඬනවා. මම දැන් දුක ඇතුලේ ඉන්නේ. මේ මට්ටමට මට දුක පේන්නේ නැහැ. මම දුක ඇතුලේ. යමක් ඇතුලේ ඉන්න ගේ ඇතුලේ ඉන්න ඕගලන්ට ගේ පේන්නේ නැහැ. දැන් මම මවවල දුක ඇතුලේ ඉන්නේ. අම්මා මැරිලා මම අඬනවා. දැන් දුක්ඛේ ඥානං කියන්නේ මම විඳින දුක ගැන ඔබට නුවණක්. ඔබ පැත්තකින්දම් බලුවෝ මං අඩන දියා මගේ දුක ගැන ඔබට නුවනක් ඇති වුණොත් ඇති කරගත්තොත් ඔබ මගේ මා මගේ දුකෝගේ පරේෂණ ලක් කරො මගේ ඇස් ඉදිරිපිටට ආවේ මොකක්ද? බත් පාන් කෝපි මුංගට වගේ ආහාර ප්‍රත්‍යයකින් හැදුණු කෙස්ලොම් නියද ධම්මස් නහරයට ඇට මිලුණු යුක්ත කුණු කොටස් ටිකක් මත පිහිටි වර්ණ සටහනක් පෙනේ. ඒ වර්ණ සටහන මගේ අම්මා මැරුණා නේද කියන අදහසක් ඇති කරගෙන මම ඒ අදහස මේ අනාත්ම රූප මත තබලා දුක් විඳින මාව පෙනේ යෝගලන්ට. එතකොට ඕගලන්ට තේරෙයි මං මවමල දුක විඳිනවා. දුකට හේතුව අර රූපය ඇත්ත නොදන්නාකම නිසා ඒ රූපය අම්මා මගේ අම්මා මලා නේද කියන සිතේ තියෙන ගතියන් රූපෙ නැඹුරු වෙච්ච කම නේද මෙයාට මේ දුක ගෙනල්ලා දීලා තියෙන්නේ දුකට හේතුව කෙලෙසි තණ්හාව නේද කියලා උගලන්ට තේරෙයි. ඉතින් ඔය රූපය මගේ අම්මා අම්මා මැරුණා නේද කියන අදහසින් අදහසක් උපද්දවා කරන රූපෙ පැත්තට නොතෙපුවා නම් ඔයා ඔය දුක විඳින්නේ නැහැ නේද කියලා නෝනක් ඒ ඔබට උත්තරයක් කියන්නේ ඔය රූපේ කායගත සතිය නිතරම වැඩුවා නම් රූපය අම්මා කියන හැඟීමක් තිබුණා නම් ඒක ගෙවේ අලුතෙන් හැඟීම මොකදේ මේක තමයි ඔය දුකින් මිදෙන්න කරන මඟ කියන එකත් තේරෙයි. හැබැයි ඒ ටික තේරෙනකොට ඔබ මගේ අඬන මානසික මට්ටමෙන් මිදිලා අඬන මගේ මානසික මට්ටමයි පැත්තකින්ද ඔබ අවබෝධ කරගත්තේ. එහෙම නැතුව අම්මා මැරිච්ච දුක ජීවිතේ වෙලා ඒක ඇත්ත වෙලා ඒ ඇතුලේ මේක දුක මේ දුක ඇතුලේ හේතු කියලා හොයන්නට බැරි හේතු හම්බ වෙන්නේ නැහැ ඔබට. මම කියන එක තේරුම් ගන්න මම කියන දේ ගැඹුරුයි. නමුත් මේක අපි හැම කෙනෙක්ම සිටිය යුතුයි විමර්ශනයකට යුතුයි. හොඳට ගන්නයි නැවත චිත්‍රපටිය හෝ ටීවී එක ඇතුලේ රූප ඇත්ත වෙලා ඒ මිනිස්සු ලෙඩ වෙච්ච මහලු වෙච්ච මැරිච්ච දුක් අපිට විඳින්න පුළුවන්ද බැරිද? පුළුවන්ද බැරිද? පුළුවන්. ඒක තමයි දුක සත්‍යය. හොඳට නුවණින් විමර්ශනය කරන්න. අපි විඳින දුක ටීවී එකේ තියෙන රූපය ඇතුලේ තිබිලා ආපුවද? නෑ. එහෙනම් ඒ දුක ඒ රූප ටිකෙන් අපිට දුක ආවා නම් ආපු හේතුව මොකක් වෙයිද? ඒ රූප අරඹය පුද්ගල භාවයෙන් සත්ව භාවයෙන් අපේ මනසින් ඒ පැත්තට නැඹුරු වෙච්ච ඒ රූප ඇත්ත වෙච්ච වැරද්ද නේද මේ දෝෂේ? ඒ රූප ඇත්ත වෙච්ච වැරද්දට නේද අපි මේ දුක් විඳින්නේ? රූප ඇත්ත වෙච්ච වැරද්දට තියෙන දඬුවම වන්දිය තමයි දුක. ඒ රූප ඇත්ත කරලා පෙන්නන කෙලෙසය ඇති උනේ කොහොමද? රූපය ඇත්ත නොදකින නිසා. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තණ්හාව දුකට හේතුවයි කියලා. බලන්න ජාතිපි දුක්ඛ ජරාපි දුක්ඛ ව්‍යාධිපි දුක්ඛ මරණම්පි දුක්ඛං අප්පීහි සංපයෝගෝ දුක්ඛෝ පීහි විප්පයෝගෝ දුක්ඛෝ යම්පිච්ච නලපිතම්ප සංකිටින පංච උපාදාන ඛණ්ඩ දුක්ඛ කියලා දුක්ติก පෙන්නලා දුකට හේතුව පෙන්නලා තියෙනවද? රූප කැඩිච්ච හින්දා රූප විදිච්ච හින්දා නැත්නම් සද්දේ නිසා ගන්ධේ නිසා කියලා පෙන්නලා තියෙද? ඔය දුක් ඔක්කොම පෙන්නලා බලන් හේතු හැටියට කෙලෙසියක් නෙමෙයිද පෙන්වලා තියෙන්නේ කියලා. ස්කන්ධ ටිකක දුක පෙන්වලා දුකට හේතු පෙන්වලා තියෙන්නේ කෙලෙසියක් නෙමෙයිද කියලා බලන්න. තණ්හාව කියලා. ඒ වගේ ටීවී එක ඇතුළේ තියෙන රූපයයි ඔබට දුක. ස්කන්ධයක් පෙන්වන්න වෙන්නේ. ඔය දුක ඇති කරපු හේතුව මොකද්ද? ඒ රූපය අරඹය මනසේ තියෙන ආත්ම සංඥාව එක්ක බැඳුණු තණ්හාව. පුද්ගල භාවයක් කෙරෙහික වැදුණු තණ්හාව සිටේ තියෙන ගතිය. රූපං අත්තතෝ සම්පස්සති. රූපය ආත්ම වශයෙන් දකින්නා වූ මේ උපාදානය මේ කෙලෙසියයි දුක ඇති කරපු හේතුව. මේ හේතුව මේ කෙලෙසය නැති වුණු දුක නැති වෙනවා කියලා තණ්හාව නැති වුණු දුක නැති වෙනවා කියලා පෙන්නලා තියෙනවා මිසක දුක නැති වෙන රූප රැක්ක යුතුයි කියලා පෙන්නලා තියෙද? ඔබම ගෙදර ගිහිල්ලා ටීවී එක දාගෙන මං කියපු උපමාවෙන් චතුරාර්ය සත්‍ය කලපලා බලන්න. සිහිය නුවණ නැතුව චිත්‍රපටියට හිත තබන්න ඔබ දන්නේ නැහැ. ඔබ බලන්නේ චිත්‍රපටයක්, ඔබ කතාව.
ඔබ ඇත්ත කරගෙන බලනකොට ඒකේ දර්ශන රාම ඇත්ත මෙල්ල තියෙන හැටි බලන්න. එතකොට දුකේ නැහැටි බලන්න. ඒ දර්ශන රාම ඇත්ත නොවන විදිහට පුද්ගල භාවයේ ඒ දර්ශන මත නොයෙදෙන විදිහට හිත තබලා බලන්න. ඔබට තේරෙයි මේ රූපය මත අසීයෙන් බලන ගානේ දුක නිර්මාණය වෙන හැටි. රූපේ ඇත්ත ඇති හැටියට සිහිය තියෙන ගානේ දුක නිරුද්ධ වෙන හැටි ඔබට තේරෙයි. මේ දුක ඇති කරපු හේතුව තණ්හාව. ඒ තණ්හාව ගැන ඔබට මේට වඩා වැඩි අවධානයක් අවබෝධයක් තිබිය යුතුයි. සාකෝ පරිසා තණ්හා කත්ත උපජ්ජමානා උපජ්ජති කත්ත නිවේසමානා නිවේසති. ඒ තණ්හාව කොහෙද උපදින්නේ කොහෙද පවතින්නේ? චක්ඛුං ලෝකේ භිරූපං සාතරූපං එත්තේස තණ්හා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවේසමානා නිවේසති. රූප ලෝකේ ප්‍රිය රූපං සාත රූපං එත්තේස තණ්හා උපජ්ජමානා උපජ්ජති එත්තනි සමාන වේසති. එහ රූප මේ වගේ ආයතන හය ආධ්‍යාත්මික ආයතන හයයි බාහිර ආයතන හයයි විඥාන හයයි ස්පර්ශය වේදනා හයයි ප්‍රඥා හයයි චේතනා හයයි තණ්හාය විතක්කය විචාරය කියලා හයේ හයේ ගුණවල 10ක් 60ක් තියෙනවා. අපිට තණ්හාව උපදින්න පවතින. ඒ වෙච්චර ඕනේ කෙටියෙන් කෙටි කරලා කැටි කරලා ගත්තොත්. ඇහැයි රූපයයි දෙක තණ්හාව උපදින්න පවතින හේතු. කනයි සද්දයි දෙක තණ්හාව උපදින්න පවතින හේතු. නාසයයි ගන්ධයයි දිවයි රසයි කයයි මුත්තබ්බයයි දෙක තණ්හාව උපදින්න පවතින හේතු. ඔන්න ඔය ටික තේරුම් ගත්තොත් ඔයගලන්ට මේ දුක අවසන් කරන්න පුළුවන්. මේ උපායක් තියෙන්නේ මේ කාරණාව තේරුම් ගන්න යම තේරුම් ගත්ත කෙනාට ඒකාන්තයෙන් දුක අවසන් කර හැකියි. ක්‍රමේ නැතිකම තියෙන්නේ. ක්‍රමේ හොයා ගත්තොත් එයාට වීර්යන පුළුවන් එයාට කියලා තේරෙනවා. මේ තණ්හාව ඉපදින පැවතින හැටි තේරුම් ගත්තොත් ඔබට දුක උපදින නැති වෙන හැටි තේරෙනවා. දුක ඇති වෙන්නේ තණ්හාව නිසානේ. තණ්හාව නැතිව දුක නැති වෙනෝනේ. තණ්හාව උපදින්නේ පවතින්නේ කොහොමද කියලා තේරුම් ගන්න. උපමාව කළොත් මම වියලි දර කෑලි දෙකක් අරගෙන එකට ඇතිල්ලුවොත් බොහෝ වෙලාවක් ඒ වියලි දර කෑලි දෙක එකට ඇතිල්ලීම නිසා ගින්න උපදින්න පුළුවන් නේද? පුළුවන් නැව ගින්න එහෙම ඇති වෙන්නේ. හොඳයි. ගින්න උපන්නොත් ගින්න කියන්නේ දර කෑලි දෙකද? දර කැලි දෙක කියන්නේ ගින්නද? නෑ. දර කැලි දෙක නිසා ගින්නක් හටගත්තොත් දර කැලි දෙක නිසා හටගත්ත ගින්න ඒ දර කැලි දෙක මැසුර කරගෙන පවතිනවනේ. දර යම්තාක් ඇද ඒ තාක් මේ ගින්න නිවෙනවද? ගින්න නිවෙන්නේ නෑ. දර යම්තාක් ඇද ඒ තාක් මේ ගින්න විද්‍යමානයි. ගින්න දැල්වෙනවා නම් සාක්ෂියක් තියෙනවා. මොකද්ද? දරතම තියෙනවා කියන එකට නේ. දර කැලි දෙක නිසා හටගත්ත ගින්න ඒ දර කැලි දෙකම උපාදාන කරගෙන පවතී. යම් වෙලාවක දර කැලි දෙක නිසා හටගත්ත ගින්න දැල්ල දර කැලල උපාදාන කර නොගත්තොත් ආපහු ගින්නට පවතින්න පුළුවන්ද? පවතිනවද? ඔබ හිතන්නේ ඇහැ එක දර කැල්ලක් කියලා. ඔබගේ ඇස් ඉදිරිපිට එන ටීවී එකේ තියෙන රූපේ හෝ මේ ඇස් ඉදිරිපිට එන මේ රූපේ එක දර කැල්ලක්. මේ දර කැලි දෙක නිසා මගේ දරුවා කියන අදහසක් කැමැත්තක් තණ්හාවක් තියෙනම් මේ දරකැලි දෙක දකින්නකොට තමන්ගේ හිතේ ඇතිවෙච්ච තණ්හාව කියන නිමිත්ත දකින්න ඉගෙන ගන්නවා වගේ දරුවා කියන අදහස. ඔබට තණ්හාව හේතුව දරුවා කියන අදහස. ගින්දර දරකැලි දෙක නෙමෙයි කියලා ඕගොල්ලෝනේ කියන්නේ. දරකැලි දෙක කියන්නේ ගින්න නෙමෙයි කියලා පිළිගන්නවා නේද? දරකැලල ගින්දරද? නෑ. ගින්දර දරකැලලද? නෑ. එහෙනම් මේ ඇහැයි රූපයයි දෙක නිසා අපි කියමු මනුෂ්‍යයා කියන අදහසක් ඔබට ඇති වුණා. මේ මනුෂ්‍යයා කියන අදහස මේ ඇහැයි රූපයයි නැමැති දරකැලි දෙක නිසාම හටගත්ත ගිනි දැල්ල වගේ මනුෂ්‍යයා කියන අදහස. ඒ ගින්න ගින්න උපද්දපු දරකැලම බදාගත්තෝ. ගින්න නිවෙන්නේ නැහැ වගේ. ඇහැ රූපය දකිනකොට එකට ගැටීම නිසා මනුෂ්‍යයා කියලා අදහසක් උපන්නොත් ඇහැ රූපය දෙක දකින්න දරකැලි වෙනවා. මනුෂ්‍යයා කියන අදහස මනෝ විඥාණය අදහස දැනගන්න බව ඒක දකින්ද දරකැලි දෙක නිසා හටගත්ත ගින්නවා. දරකැලි දෙක නිසා හටගත්ත ගින්න ඒ දරකැලම අල්ලගත්තොත් ගින්න නිවෙන්නේ නැහැ වගේ. ඇහැ රූපය දෙක නිසා ඔබට මනුෂ්‍යයා කියන අදහස ඇති වෙනකොට ඒ අදහස ඔබ නැවත ඇහැ රූපෙටම තැබුවොත් මනුෂ්‍යයා කියන මේ අදහස ඔබ තුළ නිවෙන්නේ නැහැ. ඔබට මනුෂ්‍යයා කියන අදහස යම්තාක් පවතීද ඒතාක් ඔබට ඊට අයිති ඇහැ රූපය තියෙනවා. යම්තාක් ඇහැ රූප තියෙද ඒතාක් ඔබලඟ මනුෂ්‍යය ඉන්නේ. ඒ වගේ ඔබට දැන් මගේ දරුවා කියලා හිතන්න පුළුවන් යම්තාක් සෙනෙහස කැටිවිච්ච ආදරය බැඳීම සෙනෙහස කැටිවිච්ච ඔය නිමිත්තටයි තණ්හාව කියලා කියන්නේ. ඔය නිමිත්ත ඇති වුණේ යම් දවසක ඇහැ රූපය දෙක නිසා ඇස් ඉදිරි පිටට ආපු රූප යම් රූපයක් ඇහි ගැටුණු යම් ඇහැ රූපයක ගැටුණු යම් ඇහැ රූපයක ගැටීම යම් රූපයක ඇහැට ගැටීම නිසා ඔබට මේ මගේ දරුවා මේ විදිහයි මෙයාගේ නම මෙහෙමයි කියලා යම්තාක් විස්තර ටිකක් ඇති වුණා නම් දරකැලි දෙක නිසා ගින්න හටගත්තා. හැබැයි ඔබ හිතන හිතනදී ආපහු ඒ හිතන්න උදව් වෙච්ච රූපෙටම බඳිනවා නම් ඔබට දැන් පෙනෙන්නේ ඒ රූපය දරුවා වගේ. මේ දරු සෙනෙහස දරු ගින්න නිවෙන්නේ නෑ ඔබට. ඇහත් රූප දෙක නිසාමයි මේ දරු ගින්න දරු සෙනෙහස ඇති වෙන්නේ ඔබට. ඇති වෙච්ච ඔබේ අදහස ඇහත් රූපය දෙක ඇසුරු කරගෙන පවතිනවා. සාකෝ පනේසා තණ්හා එත්ත උපජ්ජමාන උපජ්ජති එත්ත නිවි සමාන විසති. මේ තණ්හාව ඇහත් රූපය දෙක නිසා උපදින්නේ. ඇහත් රූපය දසු කරගෙනමයි පවතින්නේ. දැන් මේ වෙලා තියෙන්නේ මොකද්ද කියලා බලන්න. ටීවී එකේ තියෙන රූපය එක දරකැලක් වගේ නම් ඇහැ එක දරකැලක් වගේ නම් මේ දෙන්න ඇහැට ඒ ටීවී එකේ තියෙන රූපේ ගැටෙනකොට රූපය ඇහැට ගැටෙනකොට මගේ දරුවාගේ රූපේ නේද කියන අදහසක් මගේ දරුවා නේද කියන අදහසක් ඔබට උපදී. දරකැල දෙක නිසා ගින්න ඇති වුණා වගේ. ඒ ඇති වෙච්ච ගින්න දරකැල දෙකම අපෝ ඇසුරු කළොත් වගේ ඇහැත් රූපය නිසා මගේ දරුවා නේද කියන ඇති වෙච්ච අදහස ඔබ ආපහු මේ අදහස ඇති වෙන්න හේතු එක රූප පැත්තට දැම්මහම ඔබට පෙනේ ඒ රූපේ දරුවා වගේ. ඇහැට ඒ නිමිත්ත බැඳහම දරුවව එහෙම බලන්න පුළුවන් වගේ පේන්නේ ඔබට. ඒ තා ඔබට ඒ රූප කැඩෙන විදිහ ගන්න ඔබේ හැටි දුක ඔබ නිර්මාණය කරගත්ත දුක. දුකට හේතුව මේ තණ්හාව. ඒ තණ්හාව මේ ආයතන ටිකෙන් ඉපදිලා ආයතන ටිකෙන් බදාගෙන පවතින නිසායි මේ දුක් වූ ධර්මතාව ඉපදිලා තියෙන්නේ. යම් වෙලාවක ගින්න දර කැල දෙක නිසා හටගත්ත ගින්න නැවත දර කැල දෙකේ අනුග්‍රහය ලබන්න නොදුන්නු ගින්න පවතින්නේ නැහැ වගේ මේ රූපේ දකින්නකොට මිනිසයා කියන අදහසක් ඔබට ඇති වුණා නම් ඔබ ආපහු මේ අදහස ඇති වෙච්ච කෑලි දෙකට තබන්න නැතුව නැති වුණොත් මේ අදහසට පවතින්නේ නැහැ. අදහස නිරුද්ධ වෙනවා. දුක නිර්මාණය වෙන්නේ මේ ඇහත් රූපය දෙක නිසා දරුවා කියන අදහස සෙනෙහස උපදී. උපන්න අදහස ඔබ හොඳට බැලුවොත් නාම රූප පත්‍ය විඥාන ඇහත් රූපය දෙක පෙනෙන තැනක තියෙන නාම රූප දෙක ඒ නිසා දරුවා කියන අදහසක් ඇති වෙනවා. හැබැයි මේ විඥාණයට නැවත නාම රූප දෙක ඇසු වෙන්න නොදුන්නා මේ ජීවිත පවතින්නේ. ඔබ මෙතන නාම රූප දෙක හොඳට පිළිසඳ දැක්කොත් මෙබඳු නාම රූප දෙකක් නිසා දරුවා කියන අදහස ඇති වෙනවා. ආපහු අදහස පවතින්න දෙන්නේ නැහැ. ඒ කියන්නේ ටීවී එකේ තියෙන රූපේ දකිනකොට ඔබට දරුවා කියන අදහසක් ඇති වෙයි. දරුවා කියන අදහසින් ටීවී එක රූප පැත්තට නැඹුරු වුණොත් ඒ රූපය තුමුට දුක ගෙනත්දේ. දුකට හේතු දුක ආදන හේතුව ආධ්‍යාත්මික පැත්තේ තිබුණා හින්දා. ඉතින් ඒ ටීවී එකේ තියෙන රූපේ දකින්නකොට ඔබට දරුවා කියන අදහස ඇති වෙයි. ඔබ ආපහු ඒ අදහස ටීවී එකේ රූප පැත්තට නොතබු තණ්හාව උපීතිය වෙනවා. කර්මය සකස් නොවුණ වෙනවා. විඥානය නොපීතිය වෙනවා. දුක නිර්මාණය නොවුණ වෙනවා. ඒ සඳහා ඔබට කරන්න වැඩ පිළිවෙලකුත් හම්බ වෙනවා. එහෙනම් මොකක්ද? විඥානය නොපීතනනම් මේ දුක පිළිසඳ දත යුතුයි කියන එක. මම මෙච්චරලා කියපුදී කෙටි කරලා කැටි කරලා ගත්තොත් ඇස් ඉදිරි පිටට එන්නේ කනබුන ආහාරයෙන් හැදුණු කුණු කොටස් 32කින් යුක්ත ජීවයකක බඳු අනාත්ම රූපය. හොඳට මතක තබන්න මම කෙටි කරලා කියන්නේ. සත්ත්ව පුද්ගල නොවන අනාත්ම රූපය. ඔය රූපය දකිනකොටම අම්මා කියන දරුවා කියන අදහස තමා තුළ උපදිනවා. මේ රූපය ඇත්ත නොදකිනකොට කනබුන ආහාරයෙන් ඇදුණු කුණු කොටස් ටිකෙන් යුක්ත රූපයක් තමයි ඇස් ඉදිරි පිටට එන්නේ. රූපය ඇත්ත නොදකිනකොට ඇත්ත නොපෙන්නකොට පුද්ගලික සත්‍යයේ කෙනෙක් දරුවා කියන අදහස තමා තුළ උපදිනවා. උපන්න අදහස අදහස උපදවන්න හේතු වෙච්ච රූපෙපැත්තටම නැඹුරු කළාම උපාදාන වශයෙන් මේ රූපේ ගත්තාම ගියාම ඒ රූපය දැන් ඔබට කුණු කොටස් ටිකක් කෙස්ලුම් නිදන් පේන්නේ. මේ අදහසි වැඩ දරුවා කියලා පේන්නේ. දරුවා කියලා ඔබ දැක්කේ ආහාරයෙන් හැදුණු කුණු කොටස් ටිකක් තියෙන සතර මහ ධාතු රූපයයි. ඔය රූපේ ප්‍රත්‍යයෙන් හැදු නිසා කැඩෙනවා බිඳෙනවා වෙනස් වෙනවා. නමුත් මගේ ඇහැ පතිත වෙලා තියෙන දරුවා නිසා කැඩෙන බිඳෙන දවසට දරුවා මල දුකයි මට එන්නේ. දුක. දුකට හේතුව මේ රූපේ ඇත්ත නොදන්නා කම නිසා දරුවා කියන තෙනෙහස කැටිවිච්ච නිමිත්ත මාතුල ඉපදුණු එකත් උපදවාගෙන එතනින් නතර නොවී ඒ නිමිත්ත නැවත මේ රූප පැත්තට ගැට ගහලා පවත්වපු එක තමයි මේ දුකටි හේතු. ඉතින් මේ රූපේ ඉමමේව කායන් යථාටිතා යථාපනසිතා, මේකයි යම්සේ පවතිද යම්සේ පිහිතා පවතිද එසේ ඇත්ත ඇති හැටිය බලලා මේ රූපේ ආරම්භය දරුවා කියන නිමිත්ත උපදවා ගන්නේ නැත්තම් උපන් නිමිත්ත මේ රූපෙට නොතබයි නම් මේ රූපේ මට දරුවා කියලා පෙනෙන්නේ නැහැ, පෙනෙන දලසදී ටික ටික දිය වෙනවා. එතකොට හේතුන්ගෙන් හැදුන රූපයේ විපරිණාම වුණාට දරුවාමල දුක මට එන්නේ නැහැ. ඒ නිසා ඒ කාරණා දුක ඇතිවිච්ච දුක දන්න නිසා දරුවා අම්මා තාත්තා දුව පුතා මැරිලා විඳින්න වෙන දුකක් ලෝකේ තියෙනවා කියලා දකින නිසා දුක ඇතිවෙච්ච හේතුව රූපය ඇත්ත නොදන්නාකම නිසා ඇතිවෙන කෙලෙසිය ආපහු රූපමත් පිහිටි කමයි කියලා දකින නිසා නිරෝධය දකින නිසා මොකද්ද රූපයේ ඇත්ත දැකලා ඒ අරබය පුද්ගල තණ්හාව යුක්ත නිමිත්තක් උපදවා ගන්න නැත්තම් උපන් නිමිත්ත මේ රූපයට ආදේශ කරන්නේ නැත්තම් දුක එන්නේ නැහැ කියලා දැකපු නිසා දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදාව උඩ නැගුණා. එහෙනම් මම රූපේ ඇත්ත ඇති බැලිය යුතුයි. ඒ දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදාව ආරම්භ වෙනවා සතිපට්ඨාන කායගත සති. ඔබ කායගත සති වඩන්නේ ඇයි? ඔබ දුක දැකපු නිසායි, දුක ඇති වෙන හේතුව දැකපු නිසායි, දුකේ නිරෝධය දැකපු නිසායි මේ කායගත සති වඩන්නේ. ඔබ දන්නවා මේ ශරීරයේ කෙස්ලොම් නියදත් තම්වස් නහර කුණු කොටස් ටිකකින් යුක්ත කනබුන ආහාර යුක්ත රූපේ තියෙන්නේ. ඔය ඇත්ත ඒ විදිහටම පෙන්වන්න බැරි වෙන ගානේ දර කැවිලිතු නිසා ගින්නක් ඇති වෙනවා වගේ ඒ රූපේ දකින්නකොට මගේ දරුවා කියන අදහස උපදී. ඉපදෙනකොට එතනින් අතර වෙන්නේ ඉපදුණු සිතේ උපදිනවත් එක්කම ආශ්‍රව කියලා කියන්නේ. ඒ අදහස උපදින්න හේතු වෙච්ච රූප පැත්තට වේගින් මේ සිත නැඹුරු වෙනවා. ඔබ දන්නවා ඔබට දරුවා හම්බුනේ, දරුවෙක් ලෝකේ හම්බුනේ, මිනිස්සු හම්බ වෙන්නේ, සත්‍ය පුද්ගලයෝ මෙච්චර මේ සතර මහා ධාතු පුද්ගලයෝ හැටියට පෙනෙන්නේ මෙන්න මේ නිසායි. සතර මහා ධාතුවේ දරුවෝ, ගෙවල්, දොරවල් ඉඩකඩම් ඔයගලට හම්බුනේ මෙහෙමයි කියලා ආර්ය ශ්‍රාවකයා දකිනවා. සතර මහා ධාතුයේ තමන්ට අයිති ධර්මවල දේවල් දුර්වල යාන වාහන ඇතිතා ඒ උප නිර්මාණය කරගත්තේ දුක. සතර මහා ධාතු විපරිණාම වෙන ගානේ විපරිණාම වෙන දවසට ඔබට දුකින් බේරෙන්න බෑ, දුක විඳින්න වෙනවා. මේ රූපේ ඇත්ත ඇති හැටි දැක්කෝ දහුව කියන අදහස උපදින්නේ නෑ. උපන් අදහසක් තියෙනවා නම් මේ රූපය අතුරු කරගෙන පවතින්නේ. එතකොට දුක නිවෙනවා නේද කියලා එයා හොඳට දන්නවා. ඒ හින්දා ඊට ලැබෙන හැම වෙලාවෙම කායගත සතිය වඩනවා. ඇයි මේ කායගත සතිය වඩන්නේ? දුක ඇති කරන හේතුව නූපදින්න සහ උපන් හේතුව දුරු වෙන්න. නූපන් ආශ්‍රව නූපදින්න සහ උපන් ආශ්‍රව ගෙවෙන්න. මේ රූපේ දකිනකොට මිනිස්සයා කියන අදහස උපදිනවා. උපන් අදහස වැඩි දියුණු වෙනවා මට. එතකොට මේ රූපයට මොහහරි වෙච්ච දවසට මට පෙනෙන මිනිස්සෙකුට උනා කියලා. එයා දන්නවා මිනිස්සෙක් මැරීම නිසා මට දුක එනවනම් ඉන්නේ මෙහෙම. එයා දන්නවා මම මේ රූපේ කායගත සතිය වඩනකොට මේ රූපේ දකිනකොට මිනිස්සයා කියන අදහස අලුතෙන් උපදින්නේ. ඒ රූපේ මනුස්සයා කියන මගේ හිතේ අදහසක් කියලා මෙතන ප්‍රශ්නේ බලන්න හොඳට. මේ රූපේ කෙනෙක් කියනක හිතින්නේ මට. එතකොට මේ රූපේ බලන්නේ මගේ හිතේ මෙහෙම උපදින ගතිය මට තේරෙන්නේ නැහැ. කවදාවත් රූපේ දකිනකොට මටයි හිතෙන්නේ කියලා හිතෙන ගතිය ආව රූපෙට අයිති කියන තැනක මම වැරද්දක බැඳිලා මේ ඉන්නේ. එතකොට මේ රූපේ ඇත්ත බලනකොට මගේ හිතේ මේ රූපේ මිනිස්සෙක් කියන ගතිය උපදින්නේ නැහැ. හිතේ මිනිස්සෙක් කියන ගතියක් තියෙන රූපෙට අයිති කියලා ඒක ගෙවෙනවා. ගෙවෙන දවසට මට ඒ ගෙවෙන්නේ දුක කියලා දන්න හින්දා එයා මේ කායගත සතිය වඩනවා. කායගත සතිය වඩන්නේ නිකන් නෙවෙයි. දුක්ඛේ ඥාන දුක පිළිබඳ යට මොනක් තියෙනවා. ලෝකයාගේ මෙයාගේ ලොකු වෙනසක් තියෙනවා. ලෝකයාදී දුක දැක්කේ ටීවී එකේ තියෙන රූප ඇතුලේ. ලෝකයාගේ දුකට හේතුව ඒ රූප කැඩුණු බිඳුණු කමයි. ලෝකයාගේ නිරෝධය ඒ රූප කැඩෙන්නේ බිඳෙන්නේ නැතුව තිබ්බහමයි. ලෝකයාගේ නිරෝධ ගාමන ප්‍රතිපදාව රූප කැඩෙන්නේ බිඳෙන්නේ නැති විදිහට ජීවත් කරන්න දරන උත්සාහයයි. තව පැත්තකින් ගත්තොත් ලෝකේ කියලා කිව්වේ මේ ඉදිරියෙන් ඉන්නේ දුව පුතා අම්මා තාත්තා ලෙඩ වෙලා මහ වෙලා මැරුණාම මේක තමයි අම්මා තාත්තා දුව පුතා ලෙඩ වෙච්ච එක තමයි දුක. දුකට හේතුව අම්මා ලෙඩ වෙච්ච එකමයි තාත්තා ලෙඩ වෙච්ච එකමයි මහලු වෙච්ච එකමයි මැරිච්ච එකමයි දුකට හේතුව. දුක නැති වෙන්න නම් අම්මා මැරෙන්නේ නැති වෙන්න අම්මා ලෙඩ වෙන්නේ නැති වෙන්න දුව පුතා මැරෙන්නේ ලෙඩ වෙන්නේ නැති වෙන්න තබා ගන්න ඕනේ. ප්‍රතිපදාව මොකද්ද? කොහොම හරි ඛණ්ඩ හොයලා බොණ්ඩ හොයලා බෙහෙත්තරන් දීලා මේ රූප පිටිය කොහොම හරි පරිසම් කරලා හද තියෙන එක තමයි තමන්ට දුකෙන් මිදෙන්න තියෙන එකම උපාය. මොකද්ද? මේ රූප ටික සුරක්ෂිත කරගන්න පුළුවන් වීම. ඔය රූප ටික සුරක්ෂිත ඔය සතර මහා ධාතුව රැකගන්න බැරි වුණොත් මොකද වෙන්නේ? මට දුක නිද වෙනවා. මම දුකෙ මිදෙන්න මගේ දුක් නිරෝධය සඳහා මට ලැබුණු සාපලත් රැකියාව මොකද්ද? සතර මහා ධාතු ආරක්ෂා කරන්න ඕනේ මේක. ඔබ මේ රකින්නේ සතර මහා ධාතු. ආශිෂෝ කුම්පුත්‍රි වෙන්නන්නේ සර්පිය හතර දෙන ආවරණ ඔබට රකින්නේ. නමුත් සතර මහා ධාතුව ගෝපනය කරලා රැකලා කවදා දුකෙන් නිදහස් වෙන්න බෑ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා උච්චරෝහි රවුමක් යන්න ඕනේ. ඔය දුකෙන් නිදහස් වෙන්න තියෙන කෙටි ක්‍රමයක් පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඔය රූපය ඕගොල්ලෝ රකින්න යන්නේ ඒ කියන්නේ ඕගොල්ලෝ කැමති දරුවටනේ. එතකොට දරුවා ලෙඩ වුණු මැරුණොත් දුකෙ ඉන්නේ. ලඩුවා දෙර ලෙඩ වුණා මැරුණා කියන එක ඕගොල්ලන්ට හම්බ වෙන්නේ නැත්නම් දුකෙ ඉන්නේ නැහැ. හරි. ඔගොල්ලෝ මෙහෙම කරන්න මේ රූපය ඇත්ත පෙන්වන්න. ඇත්ත පෙන්වනකොට 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 වෙන්නේ මොකද්ද? දරුවා නැති වෙච්ච දුකෙන් ඔගොල්ලෝ මිදෙනවා. ඒ මිදෙන්නේ රූපය පිළිසින්න දකින්න දකින්න රූපය දරුවා පුද්ගලයා කියන මේ මනසේ තියෙන මිම්ම අතහැරෙනවා. ඒක තියෙන තණ්හාව අතහැරෙනවා. ඒ තණ්හාව අතහැරපු දවසට එයාට මේ රූප වලට මොන මොන ප්‍රශ්නයක් නැහැ. මම අර උදේ දේශනාවද මතක් කළේ හැම වෙලාවෙම අපි පිමුතුනි තණ්හාවෙන් අතිදහවණය කරලා තියෙන මෙහාට. මම කිව්වේ සාපෝ පනේසා තණ්හා එත්තුපච්චමන උපජිතිත නිසමානයි. ඒ තණ්හාව කොයි දුපදින්න කොයිද පවතින ආයතන ටිකම නිසා මේ උපදිලා ආයතන ටික නිසා පවතින. හරි අපි බලමු රුපියල් 5000ක් කියන සල්ලි කොලයක් බිම තිබ්බු. ඒක රූප සතහනක් නේ රුපියක්. ඕක දකින්න කොටම ඇහැ රූප දෙක තර කැලි දෙක වගේ ඒ දෙක දකින්නකොට මේ රුපියල් 5000ක් කියලා ඕගලන්ට අදහසක් එයි නේද? අදහසක් එනකොට මේකේ වටිනාකමක් තේරෙන්නේ නේද? දැන් නිකම්ම කඩලා තියෙ මේ තියෙන්නේ. ඒක දකිනකොට මේක රුපියල් 5000 මෙච්චර වටිනවා කියන අදහසක් ඕගලන්ට පේනකොට ඒ අද ඕගලන් හිතේ යෙදුන අදහස ඕගොල්ලෝ අදහස ඇති වෙන්න තිබ්බ රූපෙට ගැට ගැහුවා. රූපේ කඩදාසියයි තින්ද ටිකයි. ගැට ගැහුවොත් ඕගොල්ලෝ දැන් ඒ රුපියල් 5000 කියලා වටිනාකම එක ඔය ගති ටික ඔක්කොම කඩදාසියෙන් දකින්නේ. තපුගාල කඩදාසියෙන් ලගන්න. සිරි සප්පේ ගත්තොත් පුංචි දරුවෙක් ගත්තොත් පුංචි දරුවටත් ওই පොලේ පෙනෙයිද නැද්ද? පෙනෙනවා. පෙනෙනකොට ඒ දෙක නිසා මේකේ වටිනාකමෙන් යුක්ත රුපියල් 5000ක් කියන විස්තරේ හිතේ යන්නේ ඉදෙනවද? නෑ. එහෙම නොවේදෙන නිසා හිතේ වටිනාකමකින් යුක්ත නිමිත්තක් ඇති වෙලා ඒ නිමිත්ත ආපහු මේ රූපේ වැතර නැඹුරෙන්න ක්‍රමයක් නැති නිසා එයාට මේ පොලේ වටිනාකම දැනෙනවද? නෑ. ඒ තමයි ඇත්තම සිද්ධිය නේද? නමුත් අද ඔබ බලන්න අපි කියනවනේ පාර තියෙන කොළ කෑලි ඇහිඳ ඇහිඳ දැක් කරලා ගන්නවට පිස්සු කියලා නේ. ඔබට පිස්සු නැද්ද කියලා බලන්න. අපිට පිස්සු නැද්ද කියලා බලන්න. රූපේ දකින්නකොටම 5000ක් වටිනවා කියන අදහස ඇති වෙනකොටම අදහස මේ පැත්තට දැම්මහම කොළ ඇහිඳ ඇහිඳ හොඳයි. ඔය කොළ 25ක් 30ක් දෙක තිබුත් ඔබ ඇහිඳ ඇහිඳ යන්නේ නැති වෙයිද? ඔබේ මනසේ වහල් කමට නෙමෙයිද බාහිර කඩදාසි ඇහිඳ ඇහිඳ යන්නේ? හොඳයි මේ 5000 කුලේ ඉරුණෝ කවුරුරි උත්‍රගතත ඔබට දුක එයිද නැද්ද? දුක එනවා. ඔබට ඒ දුක ගෙනත් දුන්නේ කඩදාසි කැල්ලද? ඒ කඩදාසි කැල්ල වටිනාම කමක් කරපු වටිනාකම් වෙන්න මනසේ ගතිය නෙමෙයිද? හැබැයි හොඳට මතක තබා ගන්න මනසේ තියෙන වටිනාකමින් යුක්ත නිමිත්ත රූපෙට දැවුවමයි දුක නිර්මාණය වෙන්නේ. රුපියල් 5000 කොලේ දැක්කහමයි ඔබට දුක නිර්මාණය වෙන්නේ. 5000 කොලේ තමයි දුක. ඒක කැඩුනොත් ඉරුණොත් උදරගත දුක එනවනේ නේ? දුක. ඒ දුකට හේතුව මේක රුපියල් 5000 මෙච්චර වටිනවා කියලා වටිනාකමින් යුක්ත 5000 නිමිත්ත. ඒ නිමිත්ත ඇති උනේ කොහෙන්ද? ඒත් ඇහැ රූප දෙකෙන්මයි. ඇහැ රූප දෙකෙන් ඇති ත්‍රිපිට රූපයක් එනකොට ඒ ඇහැ රූප දිහා බලාගෙනමයි මේක 5000 වටිනවා කියන ගතිය ඇති උනේ. ඒ ඔබගේ මනසේ ඇතිවෙච්ච ගතිය බාහිර කඩදාසියක් මත පිහිටියාම කඩදාසියත් ඔබට වටි. ඔබ කඩදාසිය රකි ආරක්ෂා කර යංගයි. හංගන රකින කඩදාසිය නැති වුණොත් ඉන්නොත් ඔබට දුක එයි. ඔය දුකට හේතුව තණ්හාව. ඒ තණ්හාව ඇති උනේ toy ආයතනෙමයි. ඔබ යම් වෙලාවක ඔය කඩදාසිය දකිනකොට ඔබට මේක 5000 මෙච්චර වටිනවා කියන ගතිය නූපන්නව. උපන්න ගතිය මේ කඩදාසියට බෑ නොබැඳුව. ඔබට ඒ කඩදාසියක් විතරයි. ඔබ ඇහිඳින්නේ නැහැ. හිතෙනවද ඔය කොළ දිගින් දිගට වළලා තිබුණු රහතන් වහන්සේ නමක් පින්ඩ පාත යන එක නතර කරලා පාත්‍රයේ පැත්තකින් දීලා කොළ ඇහිඳ ඇහිඳයි කියලා. පිස්සු නැහැ. පිස්සු නැති රහතන් වහන්සේලාට විතරයි. ඒ නිසා කවදාවත් ඔබ ඒ කොළේ පැත්ත බලන්න තණ්හාව ගවේෂණය කරන්න එපා. තණ්හාව කොළේ මත පතිත වුණාම එතන තණ්හාව නෙමෙයි ඒ දුක තියෙන්නේ. හොඳට මතක තබා ගන්න දුක්ඛේ ඥානං කියනකොට 5000 කුලිය පෙනෙනකොට ඒක ඔබට පෙනෙන්න ඕනේ මොන විදිහටද? දුක හැටියට දුක්ඛේ ඥානං කියනකොට ඔබට තේරෙන්න ඕනේ මේ දුක කියලා. දුකට හේතුව හැටියට ඔබට හම්බෙන්නේ මොකද්ද? මේ කඩදාසිය වටිනාකම කරපු මානසික චේතනාවයි හැඟීමයි දුකට හේතුව. ඒ හැඟීම ඇති උනේ මේ ආරූප දෙකෙන්මයි. ඒ හේතුව නැති වුණොත් දුක නැහැ කියලා කියන්නේ මේ කුලේ වටිනාකම නැහැ ඔබට. ඒ නිසා ඔබ කුලේ ඇත්ත පෙන්නේ නැති වටිනාකම නොවෙන්න. කඩදාසියක් මත ඇඳපු චිත්‍ර ටික පොඩි ළමයාගේ මනස වගේ. ඒ 5000 කතාව වගේ තමයි ඔබට මේ රූපේ අම්මා තාත්තා දුව පුතා දරුවා කියලා තියෙනවනේ තණ්හාව මේ දුක. ওই දුක නිර්මාණය වෙලා. අද ඔබට මේ අරමුණ දුක නොවෙන්න පුළුවන්. අද මේ දරුවා කියන එකට දුක කිව්වට ඇයි ඒකට දුක කියන්නේ? ඔබට දුක දුකින් බේරෙන්න දැනක් නැ දුක කියන දෙයට පත් කළාම මිසක දුක අවසන් කරන්නේ නැහැ. ඒ කියන්නේ අද දහුවා කියලා ඔබ මේ රූපය හදාගත්තන කැමැත්තෙන් පන්දහ කුලේ හැදුනා වගේ පන්දහ කුලේ හැම වෙච්ච වෙලාවෙම තමයි ඔබට දුක උපන්නේ. මොකද ඒක ගෙදර ගෙනලා තියලා හැමුවහම කෙනෙක් ගත්තොත් ඕ නැති වුණොත් ඕ කාව කෑවොත් ඕ වීඩියෝ කෑවොත් ඕ දුක එනවා නේද? එවැනි දුක නැතත් දුක එවැනි නේද හැදුනේ? සුදුසු විපාක දෙන්න අවස්ථාව විතරයි අවශ්‍ය වෙන්නේ. මේ රූපේ දරුවා කියලා හදාගත්තාම අවස්ථාව විතරයි යන්නේ නැහැ. ඕනම තැනක දුක එන්න පුළුවන් හේතුව තියලා තියෙනවා. ඕගලන්ට අම්මා තාත්තා දුව පුතා අයියා අක්කා රණ්ඩේදී මුතුමෙනි ගෙවල් දරුවෝ තියෙනවා කියලා කියන්නේ ඔය දුක. ඔය දුකට හදපු හේතු ටික තියෙන පින්වතුනි මනසේ තියෙන නිමිති ටිකේ. ඔය නිමිති ටික ඇති උනේ මේ ඇහැ රූපය දෙකේ ඇත්ත නොදන්නා කම. ඔබ අඛණ්ඩවම සමතකමට සීලයක පිටව සමතකමට අහනකින් හිත වඩවඩ මේ කායගත සතිය වඩන්න. ඔය පෙන්නන සචේතනික අචේතනික තියෙන සියලුම දේවල වටිනාකමක් තියෙන මනසේ තියෙන නිමිති තියෙනවා නම් උපන් නිමිති ටිකින් ටික ගෙවනවා. අලුතින් නිමිති මොකද වෙනවා? තණ්හාවෙන් මිදුනහම මොන තරම් සැහැල්ලුවක් තියෙද කියන එක හිතන්න. ඔබේ උදුරලා ගන්න කිසිවක් මේ ලෝකේ නැහැ. සතර මහා ධාතුවේ ඔබේ කිසිවක් නැහැ. ඔබට රකින්න සතර මහා ධාතුවේ කිසිවක් නැහැ. කිම්මතුනේ යම් කිසි කෙනෙකුට මේ සතර මහා ධාතුවේ අම්මල තාත්තල දුවල පුතාල නැහැදෑයෝ ඉන්නවා නම් රකින්න බොහෝ දේ තියෙනම් එයාගේ ජීවිතේ දුක්සහගතයි. පින්වතුන්ට තේරෙන්නේ සතර මහා ධාතුව තියෙන තැන මේ ලෝකයේ ඇත්ත කළා පෙන්නන මේ බවම දුකක්. පින්වතුන් ටීවී එකේ රූපය ඇත්ත කළා පෙන්නන කමම දුකක්. ඒ නිසා මට මතක් කරන්න තියෙන එක දෙයයි. බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණේ හැමදාම මේ ලෝකයේ පවතින නමුත් ලෝකයට නොපෙනෙන ලෝකයේ ඇත්තක් තියෙනවා අනාත්ම ස්වභාවය. මෙන්න මේ බව පෙන්වන්න ටීවී එක දිහා බලලා ඒක ඇත්ත කරන අඬන කෙනෙක් දිහා ඇත්තක ඉඳන් බැලුවොත් තමයි දුක දුක ඇති වෙච්ච හේතුව ඒ හේතුව නැති වුත් එයා දුකෙන් මිදෙනවා. ඒකට එයා මෙහෙම කළා නම් හරි නේද කියන උත්තර ටික ලැබෙන්නේ. ඒක බලන කෙනා ඇත්තම වෙලා තමයි ඉන්නේ. ඒ වගේ අම්මා තාත්තා දුව පුතා ගැන දුක් වෙමින් ණය තුරුස් ප්‍රශ්න ගැටළු වලට උත්තර හොයමින් දරුවා ටියුෂන් යවන්න ඕනේ පන්ති යවන්න ඕනේ කරන්න ඕනේ මේ කියලා මේ ලෝකේ ඇත්තම වෙලා මේ දුකෙන් මිදෙන්න දුක ඇතුලේ පුදුමාකාර විදිය වෙලදරන මේ ලෝකේ සතර මහා ධාතු ටික තමන් පොවන විදියට තබා ගන්න වෙලදරන මේ ලෝකෙදී ආ පැත්තක ඉඳලා බලන කෙනෙකුටයි පිමුතුමින් පෙනෙන්නේ මෙයාගේ දුකක්. මෙයා විඳින දුක ගැන නුවණක් තියනවා. අනේ මෙයාට දුක ඇවිල්ලා තියෙන්නේ මෙහෙම නේද? අනේ එයාට ඔය දුක හේතුව මෙන්න මේක නේද? මේ හේතු ටික නැති වුණොත් එයා දිගින් මිදෙනවා. ඒකට එයා මෙන්න මේ වැඩේ කළා නම් හරිනේ කියලා උත්තරය හම්බ වෙනවා. ඒ වගේ චිත්‍රපටියේ ඇතුළ ඇත්ත වෙලා ඉන්න කෙනාට ඒක ඇත්ත මිසක ඒක බොරු නෙවෙයි වගේ මේ ආයතන ටික ඇතුලේ ඉන්න අපිට මේ මිනිස්සු සත්වයෝ එක්ක ජීවත් වෙන අම්මා තාත්තා එක්ක ජීවත් වෙන්නේ කියලා ඇත්තම වෙලා ඉන්න අපිට පේන්නේ නැහැ පිටුතුනි. නමුත් අපි නොදැක්කට නොදන්නා වුණාට හැමදාම අපි විඳින මේ දුකේ ඇත්තක් තිබුණා. බුදුරජාණන් වහන්සේ දැක්කේ ඒක තමයි. මේ සත්ත්ව පුද්ගල ලෙඩ වෙලා මේ රූප ටික දිහා බලන සත්ත්ව පුද්ගල ආත්ම භාවයකින් කෙනෙකුට පුද්ගලයකට යමක් වුණා කියලා මේ දුක් විඳින ලෝකයා අනේ මෙහෙම නේද ලෝකයා දුක් විඳින්නේ කියලා අපි වෙවුනා. දුකට හේතුව ඔය රූප ටිකේ ඇත්ත නොදන්නාකම නිසා සිටියේ යෙදෙන පුද්ගල භාවය. ඒ රූප ටිකම ඇසුරු කරන්න මෙයා සවස්වන හින්දා ඔයා දුක් විඳින්නේ කියලා වෙවුනා කියලා. ඉතින් මෙයා යම් වෙලාවක ඔය රූප ටිකේ ඇත්ත බලලා හිතේ උපදින පුද්ගල භාවය නැති කළා. උපම් පුද්ගල භාවයේ රූපපත්තට නොතකුත් ඔයා දුකෙන් මිදෙනව නේද කියලා උගවත්මාව දැක්කා. ඒකට අනේ මේ ලෝකයා මෙන්න මේ කායගත සතිය නිතරම වැඩුවන මේ ප්‍රශ්න මිදෙනව නේද කියලා බුදුරජාණන් වහන්සේට කියුණා. ඒකටයි දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධ ඥානං දුක්ඛ නිරෝධානි පටිපදාය ඥානං කියලා පෙන්නුවේ. ඒක බුදුරජාණන් වහන්සේ අපි දිහා බලනකොට පෙවුණු ඇහැක් මිසක ඒක ඔබවත් මමවත් ඉන්න ලෝකෙට සබල බලන්න එපා උත්තර හම්බ වෙන්නේ නැහැ. ඕගොල්ලෝ දුක හොයන්නේ දුකේ සමුදය හොයන්නේ නිරෝධේ මාර්ගය ගැන කතා කරන්නේ ටීවී එක ඇතුලේ මිනිස්සු ඇත්ත වෙච්ච මානසික මට්ටමක් තුළම ඉඳගෙන. ඒකට උත්තර නැහැ. ඒ නිසා මේ කාරණාව තේරුම් ගන්න. ඉතින් මට කියන්න තියෙන්නේ ඕන ඔය ටිකයි. අපිට අනන්ත සංසාරක ඉඳන් මේ ඈ පාදල දෙන්න කෙනෙක් හිටියේ නැහැ පින්වතුනි. හැමදාම අපි සසර අසරණ වුණා. අපි බේරගන්න කවුරුවත් හිටියේ නැහැ. අපේම කෙලෙසින් අපි දුක් වින්දා. ඒ බව පෙන්වන්න අපිට කෙනෙක් හිටියේ නැහැ. ඒත් අපේ පෙර පිනකට දුක කොහෙද? ඒ ධර්මයෙන් පෙන්වන ලෝතුරා බුදුරජාණන් වහන්සේ පළුච යුගයක් හම්බුණා. සද්ධර්මයේ දින වටපිටාවක් හම්බුණා. පින්වතුනි ඇස් දෙක පාද ගන්න වීදිය කරන්න. ඔබ ගැති වෙලා තියෙන ඔබේ කෙලෙසියට මිසක ඇත්තටම ඔබ ජීවිතයේ පරදුවට තබලා කැප කළ රැක යුතු ධර්මයක් ඉන්නව නෙවෙයි. එහෙම දේපොලක් තියෙනව නෙවෙයි. මහභූත ටිකේ ඒතරම් වටිනාකමක් පෙන්වූ ඔබේ සිතේ කෙලෙසියයි තියෙන්නේ. කෙලෙසේ ඝනකමයි පින්වතුනි මේ තියෙන්නේ. මේක හඳුනා ගන්න. ඒ ඝනකම කෙලෙසේ රූප මත පතිත වුණාමයි රූපේ වටිනාකම පෙනුනේ. මගේ මනසේ තියෙන වටිනාකම පතිත වෙච්ච නිසායි. මගේ මනසේ තියෙන වටිනාකම රූප මත පතිත වුණාම මම ඒක දන්නේ නැත්තම් මට රූපේ දන්නේ රූපේ වටිනාකම වගේ පෙනෙන්නේ. මැණිකක් රකින්න නාගයෙක් වගේ ඊට පස්සේ අපි ඉතින් රූපේ රකින්න කැප වෙනවා. මේක අපිට වෙච්ච සාපය. මේකෙන් නිදෙන්න ගොඩාක් දෙනෙක් මෙතරම ඉපදිලා මෙතරම දුවනවා. සසර පරතරක් හොයන්නේ බොහොම ටික දෙනයි. පින්වතුන් මේ ධර්මයේ ගැඹුරයි කියලා මම කිව්වේ බුදුරජාණන් වහන්සේට මේක තේරුණු වෙලාවේ අවබෝධ වෙච්ච වෙලාවෙම බුදුරජාණන් වහන්සේට තේරුණා මම අවබෝධ කරගත්ත මේ ධර්මයේ ගැඹුරුයි. පංචකාමී ඇලුණු මේ ලෝකයට මං කියපු දේ පෙනෙන්නේ. ඒ කියන්නේ රූපේම දරුවා රූපේම මේ 5000 කුලෙමයි කියන තැනක ඉන්න කෙනාට මේක කිව්වට පේන්නේ නැහැ. මේක තේරුම් ගන්න නැහැ. තේරුම් ගන්න උත්සාහවත් වෙන්නේ නැහැ. ඒ බඳු ලෝකෙට මේක කියන්න කිව්වොත් මට වෙහෙසක් විතරයි කියලා බුදුරජාණන් වහන්සේට හිතුණා. නමෝ බුදුරජාණන් වහන්සේ මහා බ්‍රහ්මයාගේ ආරාධනාව තමන් වහන්සේත් මෙහෙලා බලනකොට නෑ එබ්බන්තු ඇල්ලීලා බැඳිලා ඇම්බලියෝ වගේ මේ ධාතු ඇල්ලෙන ලෝකයේ අතරින් මේක ලෙහා ගන්න කැමති පුළුවන් මට්ටමේ අය නැතුව නෙවේ ඉන්නවා කියලා දැකලා ඒ අය වෙනුවෙන් දේශනා කළේ. බොහෝ විටක එදා හිටපු කෙලෙස් අඩු මනසක් තියෙන අය මේක දැකලා සතර දුකින් එතර වුණා. අනාගතයේදී නික්ලේසි කෙලෙස් බර අඩු ධර්මය අවබෝධ කරගන්න පුළුවන් වාසනාව තියෙන අනාගතයේදී පිපෙන්න තියෙන මල් ටික පොහොට්ටු ටික පිපීම සඳහා නැත්තම් මේ ධර්මය අවබෝධය සඳහා සද්ධර්මය නැමති දඬුවට පහන තබලයි තථාගතයන් වහන්සේ කියන්නේ. සමහර විටක අපි වෙනුවෙන් වෙන්න ඇති ඉතින් මෙබඳු යුගයක මට හිතෙන්නේ මේක ගැන ටිකක් උනන්දු වුණොත් අවබෝධ වුණොත් මේ දුක ගෙවා ගන්න පුළුවන්. ඒ හැබැයි මෙන්න මේ පෙන්වන ක්‍රමයටම මිසක සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණත් වෙන ලෝකයක් දකින අර්ථයකින් නම් නෙවෙයි. අපි හිතනවට වඩා වෙනස් ක්‍රමයකටයි මේ චතුරාර්ය සත්‍ය තියෙන්නේ කියන එක මතක් කරනවා. දුක් විඳින අපි දිහා නුවණින් කෙනෙක් බැලුවොත් එයාට පෙනෙන හැටි දුක්ඛේ ඥානම් කියන්නේ, දුක්ඛ සමුදය ඥානම් කියන්නේ, දුක්ඛ නිරෝධේ ඥානම් කියන්නේ, දුක්ඛ නිරෝධ ගාමන ප්‍රතිපදා ඥානම් කියන්නේ මිසක දුක ඇත්ත වෙලා ඉන්න මට ඒ මතට මේ අදහස් ටිකට තබන්න එපා, අර්ථ හොයන්න එපා. වැරදි. ඉතින් ඒ නිසා මේ ධර්මයේ තේරුම් ගන්න හැම දෙනාම උත්සාහවත් වන්න කියන එකත් මතක් කරනවා. ඒ සඳහා මේ දේශනාව හේතු උපමිශ්‍රණය වේවා.